උඩවත්තේ නන්ද ස්වාමිපාදයන් වහන්සේ මමත්ව ජීවත්වන මහනුවර ඉතාම සේවයක් තාම මහත් සේවයක් කරපු ස්වාමිපාදයන් වහන්සේ නමක් මේ පාර්ලිමේන්තු තීරිපත් වුණු උන්වහන්සේට ශෝකය පළ කරන මොහොතේ SMR මද්දුම් බණ්ඩාර මැතිතුමත් ඒ වගේම සිරිසෙන කුරේ මැතිතුමත් ශෝකය පළ කරන මොහොතේ අපත් ශෝකය පළ කරනවා. ජේසි අලවතුළු මැතිතුමාට මේ අවස්ථාව ලබා දෙනවා.
ගරු මුලසන ඔබන ගරු මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට ශෝකය පළ කරන අවස්ථාවේ විශේෂයෙන්ම උඩවත්තේ නන්දනා හිමියන් වටපුළුව අරුප්පල එවැගේම හාරගම අම්පිටි යන විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ හැටියටත් එවැගේම මහනුවර නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් හැටියටත් 2004 පාර්ලිමේන්තුව නියෝජනය කරමින් හෙළවරුමේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙලා විශේෂයෙන්ම උන්වහන්සේ මහනුවර දිස්ත්‍රික්කයට විශාල සේවාවක් ශාස්ත්‍රීය වශයෙන් වගේම මේ පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර හරහා සමාජයේ වශයෙන් සේවාවක් ඉෂ්ට කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ පාර්ලිමේන්තුවට එන ප්‍රථම මහනුවර නගර සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට ස්වාධීනව පත් වෙලා ඉන් අනතුරුව හෙළවරුමය පක්ෂයේ 2004 වෙනකොට ජනප්‍රියතාවයක තිබුණු අවස්ථාවේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන්න වරම් ලබා ගත්ත ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ ඒ කරපු ශාසනික එවැගේම සමාජීය සේවාව අපි මේ මොහොතේ සිහිපත් කරමින් උන්වහන්සේගේ දායක සභාවලටත් එවැගේම උන්වහන්සේගේ පවුලේ උදවියටත් අපේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් 89 පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරිපත් වුණු SAR මද්දුම් බණ්ඩාර මැතිතුමා, එතුමා ගොවියෙක් හැටියට ව්‍යාපාරිකයෙක් හැටියට විශේෂයෙන්ම අලගොවියන් වෙනුවෙන් විශාල හඬක් නගපු පුජ්‍යලෙක් හැටියට තමයි 89 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙන්නේ. 89 කියන්නේ අභියෝග ගණනාවක් තිබුණු අවස්ථාවක් රටේ. ඉතින් එහෙම අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජනය කරමින් ගොඩක් දෙනෙක් දේශපාලනයෙන් ලියුම් ලියලා තමන්ගේ තනතුරු වලින් අයින් වෙන වෙලාවක මෙතුමා ඒ අභියෝග බාර අරගෙන එවකට විපක්ෂයේ නියෝජනය කරමින් සිරිමා බණ්ඩාරනායක මැතිණියත් එක්ක මේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැනි දුෂ්කර ප්‍රදේශයකින් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න වරම් ලැබුවා. ඒ වගේම ඊට පසුවත් අවස්ථා කීපයකදී වසර 8ක් විතර පාර්ලිමේන්තුව නියෝජනය කරා. මම හිතන එතුමා තමන්ගේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ ජීවන වෘත්තිය වගාව, එළවලු වගාව, ඒ වගේම අල වගාව සම්බන්ධයෙන් විශාල හඬක් පාර්ලිමේන්තුව තුලත්, ඒ වගේම ඒ වගාවන් වලින් ඒ ප්‍රදේශයේ ජනතාවට ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඒ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක් හැටියට තමයි SMR මද්දුම් බණ්ඩාර මැතිතුමා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙන පෙර සිටම ගොවියෙක් හැටියට තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට නායකත්වය ලබා දෙමින් ඒ සඳහා පෙනී හිටලා ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නගා සිටවන්න විශාල කාර්යභාරයක් තමනුත් මැදිහත් වෙලා ව්‍යාපාර ශේෂ්‍යයේ ක්‍රියාත්මක කරමින් කටයුතු කරපු පුජ්‍යලෙක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. SMR මද්දුම් බණ්ඩාර මැතිතුමාට ඒ පවුලේ සියලු දෙනාට අපේ ශෝකය ඒ ඥාතීන්ට ඒ වගේම එතුමාගේ හිතවතුන්ට ප්‍රකාශ කරමින් එතුමාට නිවන් සුවත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සිරිසේන කුරේ මැතිතුමා. සිරිසේන කුරේ මැතිතුමා අපි රටේ දේශපාලනයේ වෙනසක් කරපු නායකෙක් හැටියට තමයි මම දකින්නේ. සිරිසේන කුරේ මැතිතුමා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දේශපාලන කටයුතු වල නියැලුණා. එතුමා මුලින්ම සුදුවැල්ල කියන කොට්ටාසෙන් නගර සභාව නියෝජනය කරලා එතුමාගේ සහෝදරයත් ඒ කොට්ටාසේ නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ප්‍රේමදාස මැතිතුමා දේශපාලනයේ ආරම්භ කරපු සුචරිත ව්‍යාපාර එක්ක සම්බන්ධ වෙලා සිරිසේන කුරේ මැතිතුමා තමන්ගේ දේශපාලන ගමන ඉස්සරහට මම හිතන්නේ සම්පූර්ණ ප්‍රේමදාස මැතිතුමාගේ වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ඉස්සරහට ගෙන ගිය නායකෙක් තමයි සිරිසේන කුරේ මැතිතුමා. ඒ අනුව එතුමා නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට කලක් කටයුතු කළා. ඊට පසුව 77 ජයජාත මැතිතුමාගේ මේ රටේ ඒ ඇතිවුණු වෙනසත් එක්ක ඒ බලය ලබා ගැනීම සඳහා ප්‍රේමදාස මැතිතුමත් එක්ක මුළු රට පුරාම ගිහිල්ලා ඒ සඳහා විශාල ශක්තියක් වුණු පුජ්‍යලෙක් තමයි සිරිසේන කුරේ මැතිතුමා. ඒ අනුව එතුමා පසුව මැලේසියාවේ තානාපතිවරයා හැටියට පත් වුණ මහකොමසාරිස්වරයා හැටියට මම හිතන්නේ එතුමාට දිග කාලයක් ඒකේ වැඩ කරන්න හම්බුන්නේ නැහැ. ජයජාත මැතිතුමාගේ ජනාධිපතිවරයා පත් වුණ අවස්ථාවේ කෙටි කාලයක් තුළ එතුමාට ආපෝ එන්න සිද්ධ වුණා. කොළඹ නගර සභාවේ මැතිවරණයට 1979 වගේ කාලේ පළාත් පාලන මැතිවරණය නැවත පවත්වපු අවස්ථාවේ කොළඹ මහනගර සභාව නියෝජනය කරමින් නගරාධිපතිවරයා හැටියට පත් වෙලා ඒ අලුත් වෙනසත් එක්ක කොළඹ නගරයේ දැබන්ත සංවර්ධනයක් මේ රටේ අවශ්‍යතාවය ඇති වුණා. ඒ අනුව තමයි කොළඹ නගරේ එදා තිබුණු තත්ත්වය වෙනස් කරන්න විශාල වෙහෙසක් ඒ වගේම විශාල වැඩපිළිවෙලක් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා සිරිසේන කුරේ නගරාධිපතිවරයා ක්‍රියාත්මක කරා කියන එක අපි කාටවත් පිළිගන්න වෙනවා. ඒ අනුව තමයි මං හිතන්නේ කොළඹ නගර සභාවේ තියෙන උද්‍යාන මාර්ග ඒ වගේම ඒ තට්ටු නිවාස නොයෙකුත් අවස්ථා ගණනාවක් විශේෂයෙන්ම මුඩුක්කුවල ජීවත් වුණු පිරිසට තට්ටු නිවාස වැඩපිළිවෙලක් සකස් කළ ප්‍රේමදාස මැතිතුමත් සමග විශාල කාර්යභාරයක් ඒ නගර සභාවේ නගරාධිපතිවරයා හැටියට වසර 10ක් පමණ කාලය තුළ එතුමාට ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි එතුමා නගර සභාවේ වැඩ කටයුතු නගරෙන් පිටටත් අරන් ගිය අවස්ථා තියෙනවා. ඒකට එතුමාට චෝදනාවක් ආවා. නමුත් ඒවා සත්භාවයෙන් රට වෙනුවෙන් ක්‍රියාත්මක කරපු දේවල්. මට මතකයි ප්‍රේමදාස මැතිතුමාගේ ගම්මුදා වැඩසටහන. මොකද මගේ පියා එතකොට ප්‍රේමදාස මැතිතුමාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරා පළාත් සභා පළාත් පාලන නිවාසෙ ඉදිරියෙන්. ඒකදී අපි දැක්කා ගම්මුදා වැඩසටහන් වලට අපිත් පාෂල් ශිෂ්‍යයෝ හැටියට සහභාගී වෙනකොට ඒකෙදී ඒ ගම්මුදාවේ ඒ ප්‍රදර්ශන භූමියේ සියලු කටයුතු කොළඹ නගර සභාවේ කම්කරුවන් යොදවාගෙන තමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒවා ලස්සන පිරිසුදුව තියාගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ ගම්මුදා වැඩසටහනකදී ලක්ෂ ගාණක් ජනතාව ඒක නරඹන්නේනවා ඒක බලන්නේනවා. ඒ අවස්ථාව වලදී ඒ පහසුකම් ලබා දීමේදී කොළඹ නගර සභාවෙන් නගරාධිපතිවරයා හැටියට විශාල කාර්යභාරයක් සිරිසේන කුරේ මැතිතුමා ඉෂ්ට කරා කියන එක අපි දැක්කා. අපි ඒක එතුමාගේ වැඩපිළිවෙල අපි හොඳින්ම මේ අවස්ථාවලදී දැක්කා. ඉතින් ඒ නිසා ප්‍රේමදාස මැතිතුමාට අගමැතිවරයා හැටියට පළාත් පාලන ඇමතිවරයා හැටියට ඒ අවස්ථාවලදී කරපු ඒ වගේම නිවාස ඉදිකිරීම ඇමතිවරයා හැටියට කරපු ඒ වැඩවලදී සෑම වැඩකදීම විශාල ශක්තියක් වුණා සිරිසේන කුරේ මැතිතුමා. ඉතින් ඒ විතරක් නෙමෙයි එතුමා අපි දැක්කා මේ තිරේ පිටපස ඉඳන් සම්පූර්ණ සහය දුන්න පුජ්‍යලෙක් හැටියට තමයි. මොකද එතුමා ස්ටේජ් එකට ඇවිල්ලා මේ කතා කරන්න එහෙම නැත්නම් මේවා ගැන මූලිකත්ව පෙනී හිටින්න කටයුතු කරපු නායකයෙක් නෙමෙයි. එතුමා හැම වෙලෙම මේ වැඩ සැලසුම් කරලා සකස් කරලා ඒවා ඉස්සරහට ප්‍රේමදාස මැතිතුමාට ඒ කටයුත්ත කරගෙන යන්න දීලා එතුමා තිරේ පිටිපස්සේ ඉඳගෙන විශාල සහයෝගයක් ඒ වැඩ පිළිවෙලට ලබා දුන්න නායකයෙක් තමයි සිරිසේන කුරේ මැතිතුමා. එතුමා බොහොම නිස්සද්ද උජ්ජලෙක් හැටියට තමයි මම හඳුනාගත්තේ. හැබැයි ඒ නිස්සද්දතාවය උනාට එතුමාගේ වැඩ පිළිවෙල ඉතාමත් ලස්සනට සැලසුම් සහගතව ඒ වැඩ පිළිවෙල ඒවා ක්‍රියාත්මක කරන්න විශාල හැකියාවක් එතුමාට තිබුණා. ඒ නිසාම තමයි පසු කාලයේ එතුමා පක්ෂයේ මහලේකම්වරයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ පත් වුණා. බොහොම අභියෝග ගණනාවක් තියෙන අවස්ථාවක ඊට පෙර එතුමා මට මතකයි මුළු ලංකාව පුරාම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් තියෙන වෙලාවේ 88-89 ඒ භීෂණ කාලෙදී ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනකොට මං හිතන්නේ එළියට බහින්න බැරි තත්ත්වයක් තිබුණා. සමහර රැස්වීම් අපි තරුණ හැටියට අපිට මතකයි රැස්වීම් පවත්වන අවස්ථාවල ඒ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා ඒ භීෂණ කාලය තුළ ඒ කියන්නේ රජයේ ඇඳිරි නීතිය නෙමේ ඒ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවල සමහර රැස්වීම් වලට සෙනග ආවේ නැහැ. එහෙම අවස්ථාවක සිරිසේන කුරේ මැතිතුමා මේ මැතිවරණය ආරම්භ කරනකොටම අපි දැක්ක මුළු ලංකාව පුරාම අපහසු අවස්ථාවක මේ කවුද මොනවද කරන්න කියන පෝස්ටරයක් ගැහුවා. ඒවා ලේසි අවස්ථාවක් නෙමේ. ඉතින් ඒක එක රැයක එළි වෙනකොට මුළු රට පුරාම ගැහුවා එතුමා. ඒ එවැනි සංවිධානාත්මක ශක්තියක් සිරිසේන කුරේ මැතිතුමාට තිබ්බා. ඒ පෝස්ටරේ ගහලා තමයි එතුමා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරේ ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය. ඉතින් ඒක ජයග්‍රහණයෙන් නිම කරන්න අවස්ථාව උදා වුණේ සිරිසෙන කුරේ මැතිතුමා වැනි සූක්ෂමව ඉතාමත් කාර්යක්ෂමව සලසුන් සහගතව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න එතුමාට තිබුණ හැකියාව. ඒක ප්‍රේමදාස මැතිතුමා දැනගෙන හිටියා. ඒ නිසා ඒ දැනගැනීම එතුමා දැනගෙන එතුමාට තමයි ඒ සියල්ල බාර දීලා මේ මැතිවරණ මෙහෙවන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවස්ථාව දුන්නේ. ඒ නිසා තමයි අභියෝග ගන්නවක් තියෙන වෙලාවක ඒ භීෂණයක් තියෙන වෙලාවක ඒ ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ. මෙවැනි සලසුසාගත සංවිධානයක් සිරිසෙන කුරේ මැතිතුමා ක්‍රියාත්මක කරපු නිසා කියන එක අපිට නොපැකිලිව කියන්න පුළුවන්. ඒ නිසා එතුමා ඇත්තටම දේශපාලන වශයෙන් ඉතාමත් සූක්ෂම වගේම සලසුන් සහගතව වැඩක් ක්‍රියාත්මක කරන්න ජයග්‍රහණය කරා වැඩක් මෙහෙවන්න පුළුවන් නායකයෙක්. ඒක තමයි එතුමාගේ තිබෙන සුවිශේෂ හැකියාව. ඊට පස්සේ එතුමා එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති හැටියට කටයුතු කරන කාලේ එතුමාට ආවා දෝෂාභියෝගයක්. ඒ දෝෂාභියෝගයේ අවස්ථාවේදී එතුමාත් එක්ක ඉඳගෙන ඒකට මූණ දීලා ඒ අභියෝගයට මූණ දීලා ප්‍රේමදාස මැතිතුමාට ඒ අභියෝගයේ ජයග්‍රහණය කරන්න විශාල ශක්තියක් වුණා සිරිසෙන කුරේ මැතිතුමා. ඒ වගේම තමයි එතුමා නිවාස ඉදිකිරීම් ඇමතිවරයා හැටියට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. එතුමා කෙටි කාලයක වුණත් 89 ඉඳලා 94 වෙනකන් අමාත්‍යවරයෙක් හැටියට වැඩ කරා. ඒ අමාත්‍යවරයෙක් හැටියට වැඩ කරන කාලෙත් එතුමාගේ ඒ හැකියාව දක්ෂතාවයේ එතුමා පෙන්නුවා රටට. ඒ අනුව අලුතින් කොළඹ ප්‍රදේශයේ නිවාස ගණනාවක් තට්ටු නිවාස ගණනාවක් මධ්‍යම පන්තික නිවාස ගණනාවක් ඉදිකරන්න එතුමාට ශක්තියක් ලැබුණා. ඉතින් එවැනි කාරණා ගණනාවක් රට වෙනුවෙන් ක්‍රියාත්මක කරපු ඉෂ්ට කරපු නායකයෙක් තමයි සිරිසෙන කුරේ මැතිතුමා. එතුමා මම දකින්නේ එතුමා නිහඬව අර මුලින් කිව්වාගේ පිටුපස ඉඳගෙන අවශ්‍ය ශක්තිය සහයෝගය තමන්ගේ නායකයාට ලබා දුන්න සුවිශේෂී චරිතයක් හැටියට තමයි සිරිසෙන කුරේ මැතිතුමා මට අපිට හඳුන්වන්න පුළුවන්නේ. දේශපාලන ශේෂ්ත්‍රයේ එතුමාගෙන් අපිට ආදර්ශ ගණනාවක් තියනවා ගන්න. ඒවා මං හිතන්නේ දේශපාලනය කරන අපි කාටත් ඉතාමත් වැදගත් වෙනවා. අවශ්‍ය වෙලාවට නිශ්ශබ්දව ඉඳලා කොයි ආකාරයෙන්ද ඉස්සරහට වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සිරිසෙන කුරේ මැතිතුමාගේ පවුලේ ඒ සියලුම දෙනාට ඒ දූ දරුවන්ට ඒ ඥාතීන්ට එතුමාගේ හිතවතුන් අපි බලවත් සෝගය ප්‍රකාශ කරමින් ඒ වගේම නන්ද හිමියන්ටත් ඒ වගේම SMR මද්දුම් බණ්ඩාර මැතිතුමාටත් ඒ සියලු දෙනාටම නිවන් සුවත්වය ප්‍රාර්ථනා කරමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.
ස්තුතියි ගරු SB දිසානායක මැතිතුමා.
ගරු සභාපතිතුමනි, අති පූජනීය මහෝපාධ්‍යාය උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේ කන්ද උඩරට හඟුරංකෙත උඩවත්ත ගම්මානයේ ජන්මලාභිය ලැබූ ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේට විශාල නෑදෑ පරපුරක් හඟුරංකෙත ප්‍රදේශයේ ඉන්නවා. බෑ උන්වහන්සේ මහණ වුණෙත් උන්වහන්සේගේ විහාරස්ථානය කරගත්තෙත් උන්වහන්සේගේ ප්‍රධාන සේවා මධ්‍යස්ථානය කරගත්තෙත් මහනුවර. ඒ නිසාම උන්වහන්සේව මහනුවර නගර සභාවට මහනුවර ජනතාව පත් කරගත්තා. අපේ උඩවන්ත නන්ද හාමුදුරුවෝ පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙනුත් ඊටත් වඩා මහ විශාල සේවාවක් දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙනුත් කරපු, ඒ වගේම ජාතික දේශපාලනයේදී නොසැලී බුද්ධාගම වෙනුවෙන් රට වෙනුවෙන් සිංහල ජනතාව වෙනුවෙන් ඉදිරියට ආපු මහා යතිවරේ. උන්වහන්සේ පාර්ලිමේන්තුවේ වසර 5ක් පමණ කටයුතු කළා. ඉතාම දිහතබානීව නිර්හංකාරව උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම මහජන සේවය හා බෞද්ධ පුනරුජීවනය සඳහා කැප කරපු ස්වාමීන් වහන්සේ නමක්. හඟුරංකිත ජන්මලාභය ලැබූ පුද්ගලයෙක් හැටියට මම ඒ ආදරණීය ගෞරවනීය මහෝපාධ්‍යාය උඩවත්ත නන්ද ස්වාමීන් වහන්සේට නිවන් සුව පතමින් එතු උන්වහන්සේගේ පවුලේ සියලු දෙනාටම මගේ බලවත් කනගාටු ප්‍රකාශ කරන්න කැමති. මද්දුම් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා, උන්වහන්සේ අපට හම්බෙන්නේ 1988 අතුරු මැතිවරණයේ. අතුරු මැතිවරණයට අපි වැලිමඩට යනකොට වැලිමඩ මහා භීෂණයක් තිබේ. බලයේ හිටපු පක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයා විච්ච පර්සි සමරීර මැතිතුමා අපේ වේදිකාවලට පැනලා ගැහුවා. වෙඩි තිබ්බා. මද්දුම බණ්ඩාර ඔහුවා. අපේ අපේක්ෂකයා හැටියට ආවේදා විශාල ව්‍යාපාරිකයෙක් හැටියට. විශේෂයෙන් ඔහු සතු ප්‍රවාහන, එළවලු ප්‍රවාහනය කරන ලොරි මහිතන් විශාල ගණනක් තිබ්බා. ඔහු ධනවත් බලවත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් හැටියට තමයි හිටියේ. ඔහු එය 88 අතුරු මැතිවරණයෙන් ඉතාම සුළු ගානකින් ඡන්ද 1000 ගානකින් පරාද වුණා. ඒක භීෂණය හා මැරවර බලය පාවිච්චි කරලා මද්දුම් බණ්ඩාර පරාදය කරපු මැතිවරණය. එතුමා 89 පාර්ලිමේන්තුවට ආවා. ආව දවසේ ඉඳලා එතුමා හැමදාම අපේ දසනායක නියෝ රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා වගේම එතුමා උඩරට ගොවියෝ ගැන, විශේෂයෙන් උඩරට අල ගොවියෝ ගැන හැමදාම මේ පාර්ලිමේන්තුවේ කතා කරා. ඔහු ගොවි පුතෙක් හැටියට මේ පාර්ලිමේන්තුව තුළ නියෝජනය වුණා. මහා දැවැන්ත ව්‍යාපාරිකයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආපු මද්දුම බණ්ඩාර අවසානයේ ඒ සියලු ඔහුගේ ව්‍යාපාර කටයුතු, දේපළ, මුදල්, ධනය මේවා සියල්ල දේශපාලනය වෙනුවෙන් කැප කරලා සාමාන්‍ය දුප්පත් ගොවි දරුවෙක් හැටියට තමයි එතුමා අවසන් හුස්ම හෙළුවේ. එනිසා ඒ ආදරණීය මද්දුම් බණ්ඩාර මැතිතුමාට තම නිවන්සුව ප්‍රාර්ථනා කරමින් ඒ පවුලේ සියලු දෙනාටම අපගේ බලවත් කනගාටු ප්‍රකාශ කරන්න කැමැතියි. සිරිසේන කුරේ අපේ හිටපු අමාත්‍යතුමා, හිටපු එක්සත් ජාතික පක්ෂයේ ලේකම්තුමා, ඔහු දැවැන්ත බලවත් චරිතයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දේශපාලනයේ හිටපු සෙවනැල්ල වගේ එතුමාට ශක්තිය දුන්න පුද්ගලයා සිරිසේන කුරේ මැතිතුමා. 87, 88, 89 මහා භීෂණය වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ත්‍රිවිධ හමුදාවට කිව්වා වහාම ඉල්ලා අස්සලා ගෙදර යන්න. එහෙම නැත්නම් අපි පවුල් පිටින් ඝාතනය කරනවා. එහෙම කියලා DIG උඩුගම්පල, කර්නල් උඩුගම්පලගේ පවුලේ සියලු දෙනාම ගේ ඇතුළට දාලා, අම්මා තාත්තා නංගි දරුවෝ ගේ ඇතුළට දාලා ගාල්ලේදී ගිනි තියලා දැම්මා. හුඟක් හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් අස්වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඒ භීෂණයට භීෂණයෙන් මුහුණ දෙන්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාටත්, රංජන් විජේරත් හිටපු ආරක්ෂක ඇමතිතුමාටත් බලවත් ශක්තිය වුණේ සිරිසේන කුරේ මැතිතුමා. එතුමාගේ තමයි කෙත්තා රාමය, සුකරදාස ක්‍රීඩාංගණය, මේ 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 කටයුතු එතුමාගේ ජීවිතයේ අපට කැපී පෙනෙන දේවල්. එසම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හැටියට එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්න පුද්ගලයා. එනිසා ඒ සිරිසේන කුරේ ඒ අභහ ප්‍රාර්ථ සිරිසේන කුරේ මැතිතුමාටත් මම නිවන්සෝ පතමින් ඒ පවුලේ සියලු දෙනාටම මගේ බලවත් කනගාටු ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
ගරු ඉමිතියස් බාකිර් මාකර් මැතිතුමා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අද අපේ සභාව ශෝකය පළ කරනවා අපත් එක්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙකු සම්බන්ධව. උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේ, සිරිසේන කුරේ හිටපු අමාත්‍යතුමන්, SM මද්දුම් බණ්ඩාර බදුල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්, මගේ ශෝකයත් මේ අවස්ථාවේදී එකතු කරන්නට අවස්ථාව ලබා දීම ගැන පළමුව ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. මට වාසනාව තිබුණා සිරිසේන කුරේ අමාත්‍යතුමන් නිවාස හා ඉදිකිරීම අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වෙලාවේ එතුමන්ගේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වශයෙන් කටයුතු කරන්නට. මගේ දේශපාලන ජීවිතයට ලොකු පන්නරයක් ලැබිච්ච අවස්ථා කාලයක් කාලවකවානුවක් හැටියට මම සලකනවා එතුමත් එක්ක ඒ රාජ්‍ය ඇමතිවරයා හැටියට කටයුතු කරන්න ලැබිච්ච අවස්ථාව. 1970 දශකයේ ඉඳන් මට එතුමත් එක්ක සම්බන්ධකම් තිබුණා. විශේෂයෙන් මට මතක් වෙනවා මේ අවස්ථාවේදී නිතිජ ජහන් කාසිම් මහත්මයා. ඒ පවුලත් එක්ක තිබිච්ච සම්බන්ධකම් නිසා එතුමත් එක්ක දැන හැඳුනුකම් ඇති කරගන්නට මට පුළුවන්කමක් ලැබුණා. මට මතක් වෙනවා පළවෙනි වරට මම මැදකොළඹ ආසනයේ රැස්වීමක් කතා කරපු අවස්ථාව 1972-73 අවදී වෙන්නට ඇති. කොළඹ ආනන්දේ උසස් පෙළ ශිෂ්‍යයෙක් හැටියට ඉඳද්දි සුදුවැල්ලේ මම විශ්වාස කරනවා ඒක නන්දිසේන කුරේ මහත්මයා සිරිසේන කුරේ ඇමතිතුමන්ගේ සොහොයුරා නියෝජනය කරපු කොට්ටාසෙ වෙන්නට ඇති කියලා. ජිහාන් කාසිම් ඇමතිතුමා බේරුවලට ආවා එතුමාගේ වාහනයත් අරගෙන ඒ රැස්වීමට මාව එක් කරගෙන යන්න. එදා පටන් සිරිසේන කුරේ ඇමතිතුමත් එක්ක ජිහාන් කාසිම් ඇමතිතුමත් එක්ක ප්‍රේමදාස ජනාධිපතිතුමන් එක්ක අපට සම්බන්ධකම් තිබුණා. එදා ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් මම එදා ඒ රැස්වීම කතා කළේ. දේශපාලන ජීවිතයේ තිරයෙන් පිටිපස්සේ ඉඳගෙන තමන්ගේ වාකීම් හොඳින් ඉටකරපු කෙනෙක් හැටියටයි මම සිරිසේන කුරේ ඇමතිතුමන් දකින්නේ. එතුමත් එක්ක මම රාජ්‍ය ඇමතිවරේ කැලට කටයුතු කරන වෙලාවේ මගේ සගයෝ රාජ්‍ය ඇමතිවරු, ව්‍යාපෘති ඇමතිවරු, කැබිනට් ඇමතිවරුත් එක්ක නොයෙකුත් ගැටලු තිබුණා. නොයෙකුත් ප්‍රශ්න තිබුණා. වාකීම් පවරා දීන් තිබුණ නැහැ. එඳා හුඟක් වෙලාවට අඳෝනාවල් තමයි අපි ඇහුවේ. නමුත් මට එහෙම අප්‍රසන්න අත්දැකීම් කිසිවක් තිබුණේ නැහැ මගේ කැබිනට් ඇමතිවරත් එක්ක වැඩ කරන අවස්ථාවේදී. එතුමා ඉතාම නිහතමානී පුද්ගලයෙක්. එතුමායි මට මතක් වෙනවා ඒ අවස්ථාවේදී කිව්වා ඉම්තියාස් මහගම්මුදාව මගේ වාකීම, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස මගේ වාකීම, නාගරික නිවාස මම බලා ගන්නවා, ප්‍රාදේශීය ගම්මුදාව ගාමීය නිවාස ඔයාගේ වාකීම කියලා. මට වගේම රාජ්‍ය ඇමතිවරයෙක් හැට මට වගේම අපේ අමාත්‍යාංශ අනික් නිලධාරීන්ටත් තමන්ගේ වගකීම් බෙදලා දීලා ඒ වාකීම් හොඳින් ඉටුවන අවස්ථාවලදී ඒ ජයග්‍රහණයන්හිදී ඒ ගෞරවයත් ඒ දුවට ලබා දෙන්න තරම් නිහතමානීත්වයක් සිරිසේන කුරේ ඇමතිතුමන් තුළ තිබුණා. මේක තමයි අවශ්‍ය කණ්ඩායමක් විදිහට සාමූහිකව වැඩ කරන්න එතුමට පුළුවන්කමක් ලැබුණා. මට අමතක කරන්න බෑ එතුමා ජනාධිපතිවරණයේ 89 ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ඒ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවපු ප්‍රධාන සෙන්පතිය වුණේ එතුමා. තමන්ගේ කල්යාණ මිත්‍රයා එතුමාගේ සොහොයුරා නන්දිසේන කුරේ මැතිතුමාගෙන් පස්සේ ඒ සමීප සම්බන්ධය ඒ විදිහටම ඇතික පවත්වාගෙන යමින් එතුමා කටයුතු කරපු ආකාරය ඉතාම විශ්වාසවන්තව, ඉතාම තැන්පත්ව තමන්ගේ වාකීම් ඉටු කළා. එතුමා 89 ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණය මෙහෙයුවේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ඉතිහාසයේ කවදාකවත් නොතිබිච්ච විදිහට අභියෝගයකට මුහුණ දීලා තිබිච්ච අවස්ථාවකදී කවුරුවත් විශ්වාස කළේ නැහැ අපිට ආයි පහරක් පාර්ලිමේන්තු දේශපා ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න මේවලට පුළුවන්කමක් ලැබෙයිද කියලා. මට මතක් වෙනවා ඒ අවස්ථාව. සමහර රැස්වීම් ඒ රැස්වීම් සංවිධානය කරන්න තිරයෙන් පිටිපස්සේ වාකීම් ඉටු කළේ සිරිසේන කුරේ මැතිතුමා. බලපිටියේ රැස්වීමට ජනාධිපති ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාස මැතිතුමත් එක්ක අපි යනකොට මට මතකයි 7 දෙනෙක් ඊට පෙරදින මරලා මේ රැස්වීම් භූමියේ හිස්කා ඒ අයගේ හිස් එල්ලලා තිබුණා. රැස්වීමක් තියන්න පුළුවන් කමක් තිබුණ නැහැ. ඒ වගේ වාතාවරණයක රැස්වීම් වලට ගියේ මිනිස්සු ඒ 5 දිනයි 6 දිනයි රැස්වීම අහන්න ඉස්සරහින් ඉඳගෙන රැස්වීම අවලංගු කරන්න කියලා පක්ෂ සංවිධානය කියනකොට ජනාධිපතිතුමා ඒක කළේ ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා ඒක කළේ නැහැ. මේවා පිටිපස්සේ මේ මෙහෙවීම මෙස්සේ වැටිවන්න ව්‍යාපාරයේ සම්පූර්ණ වාකීම් එතුමා දරුවා. ඒ වාකීම් වල වටිනාකම අපි තක්සේරු කරන්න ඕනේ. ඒ වාකීම් එතුමා ඉටු කළේ කොයි වගේ පසුබිමකද කියලා එකා පිට එකා මරද්දි මේ මැතිවරණය කරන්නට මේ සිද්ධ වෙලා තිබුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සම්පූර්ණ අභියෝගයට ලක් වෙලා තියෙන අවස්ථාවක එතුමා ඒක කළේ. මට පෙර කතා කරපු සමහර මන්ත්‍රීවරු සඳහන් කළා අර මේ කවුද මොනවද කරන්න කියන පෝස්තරය එක රැයකින් ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම එළි දකින්න පුළුවන් විදිහේ කාර්යයක් ඒ වගේ වකවානුවක එතුමා ඉටු කළා. ඒ තුලින් ජනාධිපති අපේක්ෂක හැට ප්‍රේමදාස මැතිතුමාට ඒ පක්ෂයේ ක්‍රියාකාරිකයන්ට ලොකු ආත්ම විශ්වාසයක් ලබා දුන්නා. අපිට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කරගන්න මේ මැතිවරණය සාර්ථකව මෙහෙවන්න කියලා. ඒ වාකීම් ඉටු කරද්දී සිරිසේන කුරේ මැතිතුමා තමන් එක්ක ඉන්න සගයන්ගේ තමන්ගේ කණ්ඩායමේ ජීවිත ආරක්ෂාව ඉතාම ඉහළින් සැලකුවා. ඒව ගැන ප්‍රවේශම් සහගත වුණා. ඒ නිසා තමාගේ කල්යාණ මිත්‍රයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ලබා දුන්න ජහ මේ ඉටුකල මේ දායකත්වය පමණක් නෙමෙයි, ඒ වෙනුවෙන් තමන් උදව් කරගත්ත කණ්ඩායමේ ජීවිත ආරක්ෂාව ගැනත් එතුමා සම්පූර්ණයෙන්ම වාකීමකින් වැඩ කෙරුවා. මම මීට වඩා දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියට එතුමා ඉතාමත් හොඳ කාර්යභාරයක් ඉටු කළා පමණක් නෙමෙයි, තමන්ගේ කල්යාණ මිත්‍රයා ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ එතුමා ඒ ලේකන්දුරයෙන් ඉවත් වෙලා වෙනත් කෙනෙක් පත් කරගන්නට ඊළඟ නායකයාට අවස්ථාව ලබා දුන්නා. ඒ වගේ ඕන තනතුරක් අත්හැරලා යන්න පුළුවන් ගුණයක් එතුමාගාව තිබුණා. හොඳ යහපත් මහත්මයෙක්, මගේ දේශපාලන ජීවිතයට හොඳ පන්නරයක්, අධ්‍යක්ෂීම් ශක්තියක් ලබා දුන්න නායකයෙක් සිසින කුරේ මේතුමා. එතුමන් සීකරන මේ අවස්ථාවේදී මේ පවුලේ සියලු දෙනා වෙත අපේ කනගාටුව දන්වන්න කියලා ඔබතුමාගේ මම ඉල්ලා හිටනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට හිටපු උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේ වගේ මදු මණ්ඩාර මහත්මයා මට මතක් වෙනවා. අපේ පක්ෂයේ කටයුතු වලට බදුල දිස්ත්‍රික්කයට ගිය වෙලාවේ මම අමතක කළේ නැහැ. හැම වෙලාවෙම ගිහලා මදු මණ්ඩාර මහත්මයා ගිහලා බලලා එනවා. තම නිහතමානී පුද්ගලෙක් කකුලට සිරිපු දෙකවත් දාන්න නැතුව වැඩ කරපු තමන් අදහපු ප්‍රතිපත්ති වෙනුවෙන් අන්තිම වෙනකන් කැප වෙලා වැඩ කරපු කෙනෙක්. ඒ පවුල වෙතත් අපේ ශෝකය දන්වන්න කියලා ඉල්ලමින් මගේ ශෝක ප්‍රකාශ කිරීම මෙතකින් සමාප්ත කර ගන්නවා.
මීළඟට ගරු SMR කර්මැතිතුමා ඔබතුමාට අවස්ථාව.
මුලස්සනේ සභාපතිතුමනි, විශේෂයෙන්ම අද දින මේ ශෝක ප්‍රකාශ යෝජනාවට සම්බන්ධ වෙන ලැබීම ගැන මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දකුණු අතයි වම් අතයි දෙකම වුණේ සිරිසේන ගුරේ මැතිතුමා කිව්වොත් අපි නිවැරදි. මුලින්ම එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින්, විශේෂයෙන්ම එතුමා නගර සභාවේ ඉඳලා කරපු සේවාවන් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් කිව යුතු ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. විශේෂයෙන්ම සිරිසේන ගුරේ මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රට ජනාධිපති ධූරය අපේක්ෂකත්වය බාර ගන්නකොට මේ රට දෙකොණපත්තු වෙච්ච විලක්කුවක් වගේ තිබ්බේ. එතකොට ඒව පාලනය කරමින්, ත්‍රස්තවාදය සහ භීෂණය පාලනය කරමින් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට තියුණු සටනකින් ජයග්‍රහණය කිරීම සඳහා පතාක යෝධියෙක් වුණේ සිරිසේන ගුරේ මැතිතුමා. එතකොට මට හිතෙනවා දැන් කොළඹ නගරයේ වතු නිවාස නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට දැන් කොළඹ නගරයේ තියෙනවා ගෙවල් 68000ක් වතු නිවාස. අප්‍රමාණ දුකක් විඳිනවා මේ ජනතාව. සිරිසේන ගුරේ මැතිතුමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් තව අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටියනම් මේ වෙනකොට එහෙනම් කෙසෙල් වත්ත කුරුඳු වත්තක් කරලා ආමර වේදිය මරදාන මේ කොටේන ටික බම්බල පිටියේ කොල්ලු පිටියක් කරලා. ඒක මට හොඳට තේරෙනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා සිරිසේන ගුරේ මැතිතුමාගේ උත් ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් කරපු සේවය නිසා තමයි පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ මුළු රටේම පරාජයට පත් වෙද්දී කොළඹ නගරයේ තියෙන ආසන පහ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරේ. අපි හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු දැනට තියෙන නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැරදිලා තීරුම් ගත්තා. ඒ නිසා තමයි අදටත් ඒ කොළඹ වතු නිවාසවල ජනතාව ඒ දුක විඳින්මින් ඒ වතු නිවාසවලම ජීවත් වෙන්නේ. ඒ නිසාම තමයි පසුකාලීනව හදපු තට්ටු නිවාසවලට ඔප්පු ලබා නොදී ඒ ජනතාවගෙන් පළිගන්නේ. ඒ නිසා සිරිසේන ගුරේ මැතිතුමාටත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාටත් කළ හැකි ලොකුම උපකාරය තමයි මේ කොළඹ නගරයේ ජීවත් වෙන ගෙවල් 68000ක ජීවත් වෙන මේ වතු නිවාස හිමියන්ට ඔවුන්ගේ ජීවන මට්ටම ඊළඟ අදියරට ගේන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් සිරිසේන ගුරේ මැතිතුමත් කරපු කාර්යභාරය ඉදිරියට ඒ පහුගිය කාලේ නොවැච්ච දේ ලබා දෙම. ඒ වගේම මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. සිරිසේන ගුරේ මැතිතුමාව පෞද්ගලිකව සැලකිය යුතු අවස්ථාවලදී මම ආශ්‍රය කරලා තියෙන නිසා, වගේම මම 2014 දී පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කටයුතු කරපු වෙලාවේ මට මතකයි එතුමාගේ පරණ කණ්ඩායම මර්ධාන පංචිකාවත්තේ ශාලිමාර් ශාලාවේදී මුණගැසලා මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මට උදව් කරා. ඒ මැතිවරණයේදී පළාත් සභාවේ පළාතේම පළවෙනිය වෙන්න හැකියාවක් ලැබුණා. මම ඒකත් ස්තුතිපූර්ව මතක් කරමින් විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමාගෙන් එක ඉල්ලීමක් කරන්න කැමැති. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙනකොට සිරිසේන ගුරේ මැතිතුමා තමයි මැදකොළඹ සංවිධායක. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටිය බියගම ආසනේ සංවිධායක විදිහට. එතකොට ඒ කඳවුර ගණන් හදනකොට ගම්පහ දිස්ත්‍රික්කෙන් එතුමා ඉල්ලන එක මේ අවශ්‍යයක් වෙන්න පුළුවන් කියලා කොළඹට එන්න ඕන කියපු වෙලාවේ සිරිසේන කුරේ මැතිතුමා එතුමාගේ මැද කොළඹ සංවිධායකකම පූජා කරා. ඒකට ලැබුණු තෑග්ග තමයි ජාතික ලැයිස්තුනොත් නම කපලා දැමීම. ඒ නිසා දැන්වත් එතුමා මිය ගිහිල්ලා තියෙන හින්දා අපි ඉල්ලීමක් කරන්න කැමති මරදාන පංචිකාවත්ත පාර සිරිසේන කුරේ මැතිතුමාගේ නමින් නම් කරන්න කියලා. අපි නගර සභාවට ඒ පිළිබඳව යෝජනාවක් දාලා තියෙද්දි මේ නගර සභාව විසුරුවා හැරලා තියෙනවා, ඡන්දයක් නැහැ. දැන් කොමසාරිස්ට් එක කරන්න අමාරුයි. ඒ නිසා ආණ්ඩුකාර තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පක්ෂයේ අමාරු වෙලාව රැක්ක එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී හිටපු එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අතිමහත් සේවයක් කරපු ජනාධිපතිතුමා වෙනුවෙන් මැදකොළඹ ආසනය පූජා කරපු සිරිසේන කුරේ මැතිතුමා වෙනුවෙන් ආම වශයෙන් මේ පංචිකාවත්ත පාර එතුමා වෙනුවෙන් නම් කරන ලෙස ඉල්ලා සිටිමින් ඒ සිරිසේන කුරේ මැතිතුමාගේ පවුලේ සියලුයට අපේ ශෝකය ප්‍රකාශ කරමින් ඒ වගේම පූජ්‍ය උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මධ්‍යම බණ්ඩාර මන්ත්‍රීතුමාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
මීළඟට ගරු නීතිඥ ප්‍රේමනාත් සී දොළොවත්ත මැතිතුමා.
ස්තුති කරු සභාපතිතුමනි, මම හිතන්නේ අද දිනේදී මේ රටේ විශිෂ්ට නායකයෝ තිදෙනෙක් ගැන මේ ශෝක යෝජනාව ගරු පාර්ලිමේන්තුවට ගෙනලා තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ, උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේ, ඒකම එස්.ආර්. මද්දුම් බණ්ඩාර මැතිතුමා, ඒකම සිරිසේන කුරේ මැතිතුමා. මේ සියලුම නායකයන් අපි දන්නවා මහනුවර ප්‍රදේශයේ නියෝජනය කරපු උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේ, ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ඔබතුමා මට වැඩි හොඳට දන්නවා ඇති උන්වහන්සේ කොහොමද ඒ ජන ජීවිතයේ නගා සිටවන්න, මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන්න මොන විදිහේ කැපකිරීමක්ද කරේ කියලා. උන්වහන්සේ ප්‍රාදේශීය දේශපාලන ඉඳලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් දක්වා උන්වහන්සේ බොහොම සෙමින් ගමනක් ආවා. විශේෂයෙන්ම දහම් අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය, මේ රටේ දුකී දුප්පත් ජනතාවට ඒ දුෂ්කර අපි මහනුවර කිව්වම කොළඹ මහනුවර කිව්වම අපි හිතනවා සුවිශාල දියුණුවක් තියෙන දිස්ත්‍රික්ක කියලා. හැබැයි කොළඹ ගත්තත් අපි දන්නවා අවිස්සාවෙල්ල ප්‍රදේශය ගත්තාම ඔච්චර දුකී තත්ත්වයක්ද තියෙන්නේ. මොරටු ගත්තත් සමහර පාසල් වල අධ්‍යාපනය කොහෙද තියෙන්නේ අපි දන්නවා. ඒ වගේ තමයි මහනුවර. හැබැයි ඒ දුෂ්කර ජනතාවට එයාගේ නැනස පුබුදුවාලන්නට උන්වහන්සේ විශාල දායකත්වයක් දුන්නා. මේ අවස්ථාවේ උන්වහන්සේ සම්බන්ධ මේ ශෝක යෝජනාව ගරු පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන අවස්ථාවේ උන්වහන්සේගේ ඒ දේශපාලන විශ්වාසයන් පිළිබඳ දැඩි බැඳීමකින් ජීවත් වෙච්ච මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට, ඒකම උන්වහන්සේගේ විහාරස්ථානවල ඒ දායක කාරකදීන් ඇතුළු සියලුම දෙනාට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකය මේ අවස්ථාවේ එක්කරන්න කැමති කියන කාරණය මතක් කරමින්, ඒකම එස්.ආර්. මද්දුම් බණ්ඩාර මැතිතුමා අපි විශ්වාස කරපු අපේ වාමාංශික දේශපාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුළ විශාල දේශපාලන ගමනක් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමා පෞගිය කාලේ පුරාවටම මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතියට විශාල දායකත්වයක් දීපු කෙනෙක්. ඒ වාමාංශික දේශපාලනය තුළ අපි දන්නවා කවුරුත් ඒ පෞගිය මෙතුමල්ලා මේ දේශපාලනය කරන කාලේ ඔබතුමා මම දේශපාලනය කරන කාලේ වගේ නෙමෙයි. අපි දේශපාලනය කරනකොට ගරු සභාපතිතුමා අද ඡන්දේ ප්‍රකාශ කිරීමට ජාතික ඇඳුම්පත අනිවාර්යයි. අද එහෙම ඡන්ද දූෂණ වංචා ප්‍රචණ්ඩත්වයන් කරන්න අද දින ඉඩකඩ අඩුයි. හැබැයි මේ මද්දුම් බණ්ඩාර මැතිතුමාලා දේශපාලනය කරන කාලේ එහෙම කාලයක් නෙමෙයි. ඒක බොහොම ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු මැතිවරණ තමයි තියෙන්නේ. සමහර ලාවට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ මැතිවරණ ඉදිරිපත් වෙන්න එපා කියලා මිනිස්සුන්ගේ අතපය කපන මිනිස්සුන් මරණ දේශපාලන ව්‍යුහයක් බිහිවෙච්ච අවධියක්. අද මැතිවරණයකට ඉදිරිපත් වෙන පක්ෂ මරනවා, වෙඩි තියනවා, පුච්චනවා කියන්නේ නැහැනේ. හැබැයි එකල එහෙම නැහැ. එකල සමහර සංවිධාන බිහි වෙලා තිබ්බා, මිනිස්සු ඡන්ද දෙන්න ගියොත් මිනිස්සුගේ අතපය කපනවා, මිනිස්සුන් මරනවා. සමහර ලාවට මිනිස්සුගේ ගෙවල් වලට චිත්තාලා කියනවා මේ පක්ෂෙන් අයින් වෙන්න නැත්තම් මරණය කියලා. ඉතින් එහෙම අවධියක් තුල අද අපි ඇවිල්ලා තිනවා යම් ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයකට. ඒ නිසා එතුමල්ලා ඒ දේශපාලනය කරේ බොහොම දුෂ්කර කාලයක් තුල. මම හිතන්නේ විශාල වශයෙන් විශාල කැපකිරීම් කරලා තියෙනවා එතුමල්ලා. තමන්ගේ ජීවිත තුල. අදත් අපි කැපකිරීම් කරන දේශපාලනය තුල. නමුත් ඊට වැඩිය අහට කියලා ජීවිතේ පවා වන්දි කරන තත්ත්වයක් තුල පෞගී කාලයේ මැතිවරණය කරපු අය තමයි මද්දුම් බණ්ඩාර මැතිතුමාලා. ඉතින් එතුමා විශේෂයෙන්ම මේ මීට පෙර කතා කරපු විශාල කතික වර්ණනාවක් එතුමා ගොවි ජනතාව වෙනුවෙන් කුමන ආකාරයේ කැපකිරීමක් කරාද? මොන විදිහට ගොවි ජනතාව වෙනුවෙන් සටන් කරාද? කියන කාර්ය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වුවා. ඉතින් මෙයා මම හිතන්නේ මද්දුම් බණ්ඩාර පරපුරේ බොහොමයක් දෙනෙක් දැනටත් වර්තමානයේ දේශපාලනය තුල කටයුතු සිද්ධ කරනවා. මේ මේම අවස්ථාවක් කරන බදුල්ල දිස්ත්‍රික් එතුමා නියෝජනය කරපු එතුමාගේ විශ්වාසය එතුමාගේ දේශපාලන න්‍යායන් විශ්වාස කරපු ඒ බදුල්ල දිස්ත්‍රික්කේ ජනතාවට ශෝකය එක් කරන්න කොළඹ දිස්ත්‍රික්කේ වෙනුවෙන් මේ අවස්ථාවක් කරගන්නවා. ඒකම අපි කවුරුත් දන්නවා එකල අපි ඒ වාමාංශික දේශපාලන ක්‍රියාවලිය තුල දේශපාලනය කරකොට සිරිසේන කුරේ මැතිතුමා කියන නම ඇහුවාම අපි දන්නවා එතුමා මොන ආකාරයට දේශපාලන මෙහෙයුවසා එතුමාගේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අපිට විවාදයක් නැහැ. කොළඹ දිස්ත්‍රික්කය තුල ඒ වාමාංශික දේශපාලනය කරන කාලය තුල එතුමා දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට විශාල පිටිවහලක් වුණා. මම හිතන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන කොළඹ මහනගර සභාවේ නගරාධිපති හැටියට එතුමා විශාල සංවර්ධන ව්‍යාපෘතීන් වලට යම් දායකත්වයක් දැක්වුවා. විශේෂයෙන් ගරු සභාපතිතුමනි මෙවර මේ පාර්ලිමේන්තුවට මට කොළඹ දිස්ත්‍රික්කයේ ලාබාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට පත් වෙන අවස්ථාවේ මට ලැබුණු ආසනය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මැදකොළඹ ආසනය. එතකොට මැදකොළඹ ආසනය තුල ඒ මැතිවරණ ව්‍යාපාර කරන කවදත් අදටත් සිරිසේන කුරේ මැතිතුමා සම්බන්ධයෙන් හොඳ කියන ගුණ කියන ජනතාව අපිට නිරන්තරයෙන් මුණ ගැහුවා. ඒ එතුමල්ලා කරපු වැඩ නිසා තමයි අදටත් ඒ වාමාංශික දේශපාලනය තුල අපිට විශාල පරාජයක් අත් වෙන්නේ. අපි ඒක පිළිගන්නවා. සමාජය තුල තවම කියවෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒ සංවර්ධන ව්‍යාපෘති ගැන. අපි වාමාංශික දේශපාලන තුල අපි විශාල කියවීමක් කරන්න ඕනේ. ඇයි අපිට මේ කොළඹ නගරය තුල ඒ ආකාරයේ අන්ත දරුණු පරාජයක් අත්වන්නේ කියලා. ඉතින් මං හිතන්නේ සමහර වෙලාවට වාමාංශික දේශපාලන නායකයෝ කොළඹ ආසනයක් අරගෙන මැතිවරණ ඉදිරිපත් වෙන්න බයයි. මොකද හේතුව කිසිම වෙලාවක මැදකොළඹ වගේ ආසනකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බිහි වෙන්නේ නැහැ වාමාංශික දේශපාලන තුල. හැබැයි එතුමාලා එතරම් තව අනාගතයට වැඩ කරලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ එවැනි නායකයෝ මේ රටට අවශ්‍ය අවධියක් මේක. මේ රටේ දේශපාලනයේ පක්ෂ විපක්ෂ ભેද බලන්න නැතුව මේ රට වෙනුවෙන් අවශ්‍ය නායකත්ව දෙන්න ඕන අවධියක් තමයි අද බිහි වෙලා තියෙන්නේ. ඉතින් අද විශේෂයෙන්ම අපි සිරිසේන කුරේ වගේ ඒ දක්ෂ කාර්යක්ෂමව සමාජ සම්බන්ධතා කටයුතු මෙහෙවන්න සමහර වැඩේ කටයුතු විය යුතු වැඩ නිසි පරිදි වෙන්න අවශ්‍ය ප්‍රායෝගික නායකත්ව දෙන්න දෙන නායකයෝ අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ රට මේ තියෙන තැනින් මේ ආර්ථික අගාධයෙන් ඉහළට ගේන්න. ඉතින් මං හිතනවා එතුමාගේ පෞලේ උදවියට එතුමාගේ දේශපාලන න්‍යායන් දේශපාලන විශ්වාස කරන තවදුරටත් එතුමාව අදහන එතුමාත් එක්ක එතුමාගේ නැසි එතුමාගේ වියෝය තවදුරටත් ශෝකයේ සිහිපත් කරන මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරියට ඒ ශෝකය පළ කරන අවස්ථාවක් කරගන්නවා. කරු සභාපතිතුමනි මම හිතන්නේ අපි මේ නැසි ගිය නායකයෝ අපි සිහි කරන්නේ විශාල ගෞරවකින්. අවසාන වශයෙන් මේ උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේට SR මද්දුම් බණ්ඩාර මැතිතුමාට සිරිසේන කුරේ මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොමද ස්තුතියි.
ස්තුතියි ගරු මයන්ත දිසානායක මැතිතුමා.
ගරු මුල්ලාසනෙන් අවසරයි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපවත් වදාළ උදවත්තේ නන්ද හාමුදුරුවන්ගේ අභාවය පිළිබඳව වචන කීපයක් කතා කරන්නයි අපේ ශෝකය කමිස නායක මැතිතුමාගේ පවුල වෙනුවෙන් පුද කරන්නයි මං අද මේ අවස්ථාව ලබා ගන්නේ. විශේෂයෙන්ම 2015 මැතිවරණයේදී මම නායක හාමුදුරුවන් බැහැ දකින්න ගියාම බැහැ දැකලා උන්වහන්සේගේ සහයෝගය මම ඉල්ලුවා ඒ මැතිවරණයට මට දව කරන්න කියලා. උන්වහන්සේ අපේ මගේ පියා ගරුගාමි සනායක මහත්තුමා ඒ අඳුනුම්කම් මතක් කර දීලා ඒ මිත්‍රත්වය මතක් කර දීලා උන්වහන්සේ පැවසුවා අනිවාර්යෙන්ම මෙතන පක්ෂ භේදයක් නැහැ අනිවාර්යෙන්ම ගාමි සනායක මහත්තුමාගේ පුතාටම උදව් කරනවා කියලා. ඒ ආකාරයටම උන්වහන්සේ අපිට උදව් කරා. මහනුවර දිස්ත්‍රික්කයේ දෙවෙනියා වෙන්න විශේෂයෙන්ම උන්වහන්සේට තිබ්බ ඒ ඥාති සම්බන්ධතා ඒ වගේම ඒ දේශපාලන හයිය උන්වහන්සේ අප වෙනුවෙන් ඒ මැතිවරණේ සම්පූර්ණයෙන්ම උදව් කරා. උන්වහන්සේට නිවන්සුව මේ අවස්ථාවේදී මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම නන්ද හාමුදුරු වගේ නායක හාමුදුරුන් වහන්සේලා නැවත වරක් අපාතරේ බිහි වේවා කියලත් මේ අවස්ථාවේදී මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි හිටපු ගරු අමාත්‍ය සිරිසේන බී කුරේ මැතිතුමා. එතුමා මං මුලින්ම මුණ ගැසුනේ 1991 සැප්තැම්බර් මාසේ ගාමිණී ලලිත් ඇතුළු කණ්ඩායම මගේ ඊළඟ ආසනේ ඉන්නේ ගරු වින්සන්ට් පෙරරම් මන්තිතුමාගේ පුත්‍රරත්නය අද සුදිත් සංජය පෙරමැතිතුමා මේ කණ්ඩායම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව දෝෂ අභියෝගයක් ඉදිරිපත් කරා. ඒ අවස්ථාවේදී අපේ ඥාති ගෙදරකට කේම් චොක්සි මැතිතුමාත් සිරිසේන කුරේ මැතිතුමාත් ඇවිල්ලා ගාමි සනායක මැතිතුමාව මුණ ගැසුණා. මුණ ගැසිලා පැවසුවේ නැවතරක් පක්ෂත් එක්ක එකතු වෙලා මේ පක්ෂයේ අභ්‍යන්තරය තුල සාකච්ඡා කරලා චොක්සි මැතිතුමාත් සිරිසේන කුරේ මැතිතුමාත් ඒ සම්පූර්ණ වකීම් බාරගත්තා. යම්කිසි මතවාදයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ගාමිණී ලලිත් කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෝ දෙදෙනෙක් නායකයෝ දෙන්නෙක් අනාගත පක්ෂයේ බාරගන්න ඉන්න නායකයෝ දෙපළක් මේ ගැටලුව විසඳන්න සුහදව විසඳන්න ඒ දෙපළ ඉදිරිපත් වුණා. සිරිසේන කුරේ මැතිතුමාට දීර්ඝ වශයෙන් කතා කරන්න අවස්ථාවක් මට ලැබුණේ නැහැ. නමුත් මම එදා තමයි එතුමාව ප්‍රථම වරට පොඩි කොල්ලෙක් හැටියට හඳුනා ගන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම තමයි ගාමි සනායක මැතිතුමා නැවතරක් එක්සත් ජාතික පක්ෂයට නැවතරක් එකතු වීමේදී කිලී මහරජ මැතිතුමාගේ ගෙදර ගාමි සනායක මැතිතුමාත් සිරිසේන කුරේ මැතිතුමාත් මුණ ගැසුණා. මුණ ගැසිලා දෙන්නා පරණ යාළුවෝ වගේ පැයකට වැඩි වෙලාවක් කතා කරා. ඇතුලේ මොකද්ද කතා කරේ කියන එක මං අහන් හිටියේ නැහැ. නමුත් මම අප්පච්චිත් එක්ක කිලී මහරජ මහත්මයා ගෙදරට යනකොට ගාමි සනායක මැතිතුමාත් මාත් එනකොට සිරිසේන කුරේ මැතිතුමා නැගිටලා ඇත්තෙම දෙන්නට දෙන්න අත දීලා අනේ ගාමිණී මේ පක්ෂයේ අයිතිය තියෙන්නේ ගාමිණීටයි. ඒ වෙනකොට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඝාතනය වෙලා මේ පක්ෂයේ අයිතිය තියෙන්නේ ගාමිණීටයි. ගාමිණී අනිවාර්යයෙන්ම පක්ෂත් එක්ක එකතු වෙන්න ඕනේ. දැන් ලලිතට ලබුදුලි මැතිතුමත් ජීවතුන් අතර සමුගෙන ජීවිතෙන් සමුගෙන ඝාතනයට ලක් වෙලා කියලා සම්පූර්ණ සහයෝගය ගාමිණීව පක්ෂයට එකතු කරා ගන්න ඕනේ, ආණ්ඩුවට එකතු කරා ගන්න ඕනේ කියන එක මතය එතුමා දරුවා. ඊට පස්සේ අවුරුදු ගාණක් ගියන් පස්සේ තමයි සිරිසේන කුරේ මැතිතුමා මම නැවතරක් මුණ ගැසුනේ. ඒ වෙනකොට මගේ පියා ගාමි සනායක මැතිතුමා රුධිර තස්ත්‍රවාදී බෝම්බේ 1994 ජනාධිපති මැතිතුරණින් ඝාතනය වෙලා 2005 ජනාධිපති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් උතුරු මැද පළාතේ මහවැලි සී කලාපය මට බාර දීලා තිබ්බා. සිරිසේන කුරේ මැතිතුමා තමයි සම්පූර්ණයෙන්ම පක්ෂය වෙනුවෙන් උතුරු මැද පළාත බාර දීලා තිබ්බේ. ඒතර මම වැඩ කරන්න ගියේ සිරිසේන කුරේ මැතිතුමා යටතේ. එතුමාගේ මග පෙන්වීම සහ නායකත්වය යටතේ තමයි එදා උතුරු මැද මහවැලි සී කලාපය මං වැඩ කරන්න පටන් ගත්තේ. මම ගිහිල්ලා වැඩ කරන්න පටන් ගන්නකොට යම් යම් දේශපාලන ගැටලු මත ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. මං හිතන්නේ ඒ දිස්ත්‍රික්කවල ඉන්න දේශපාලන නායකයන් පවා බය වුණා. මම අනාගතයේදී තරම් කරන්න යන්නේ, මං අනාගතයේදී දේශපාලනය කරන්න යන්නේ පොළොන්නරුව හෝ අනුරාධපුර දිස්ත්‍රික්කය කියලා. මට මතකයි සිරිසේන කුරේ මැතිතුමා ඒ අවස්ථාවේදී ඒ දිස්ත්‍රික්කයේ හිටපු නායකයන් දෙපළටම කතා කළා, ගැටුමක් ඇති කරා ගන්න එපා, මයන්ත පිළිබඳව සම්පූර්ණ වගකීම මම දරනවා. මං එතුමා වෙනුවෙන් අද කතා කරන්නේ මයන්ත වෙනුවෙන් විතරක් නෙවෙයි, ගාමිණී සනක් මැතිතුමා වෙනුවෙන්. ගාමිණී මට මගේ ජීවිතේ අමතක නොකරන්න උදව් කළා තියෙනවා. ඒ නිසා අද ගාමිණී නැහැ, මයන්ත වෙනුවෙන් මම අද කතා කරන්නේ. මේ ඉන්න නායකයෝ දෙපළ, දිස්ත්‍රික් නායක දෙපළ ගැටලුවක් ඇති කරා ගන්න එපා කියලා. මම එතුමාත් එක්ක ඉන් පසුව නිතර මුණ ගැසිලා තියෙනවා. හැම තිස්සෙම සිනා මුස්ලිම් තමයි එතුමා ඕනෙම කෙනෙක්ට කතා කරේ. අතුලේ මුණ ගැටලු තිබ්බත් ඒක එළියට දුන්නේ නැහැ. ඕනෙම අභියෝගයක් බාර අරගෙන වැඩ කටයුතු කරන්න සිරිසේන කුරේ මැතිතුමා ඉදිරිපත් වුණා. ඕනෙ දෙයක් ගිහිල්ලා කතා කරලා අහනකොට අනේ අංකල් සිරි අපි මොකද්ද මේකට කරන්නේ කියලා. එතුමා ඉස්සෙල්ලාම හිනහා වෙලා තමයි ඒකට උත්තරයක් ලබා දෙන්නේ. අනිවාර්යයෙන්ම ඒකට විසඳුමක් එතුමා ලබා දෙනවා. එතුමාගේ පවුලට, ගාමිසනායක මැතිතුමාගේ පවුල වෙනුවෙන් එතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර එතුමා වගේ මැනි නායකයන් අප අතරේ නැවතුරක් ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම SAR මද්දු බණ්ඩාර මැතිතුමාගේ පවුලටත්, SAR මද්දු බණ්ඩාර මැතිතුමාටත් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ලබා දුන්නට මුල්ලාසනට මගේ ස්තුතිය පුද කරනවා. භූමි ස්තුතිය.
ගරු මෛත්‍රපාල සිරිසේන මැතිතුමා, ඊට පෙර මුලාසලයට පැමිණෙනවා ගරු මයන්ත දිසනායක මැතිතුමා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද මේ ගරු සභාව නියෝජනය කළ ඉතාම ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් දෙදෙනෙක් සහ යම් කාලයක් මේ සභාව නියෝජනය කළ ගෞරවනීය අපේ උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවක්. අපේ SAR මද්දුම් බණ්ඩාර මැතිතුමා වැලිමඩ ප්‍රදේශයේ විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය තුල දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ ගරු සභාව නියෝජනය කරපු මගේ ඉතාමත්ම හිතවතෙක්. එතුමා බොහොම ගැමි පරිසරයක් තුල කෘෂිකර්මාන්තය පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු, පොදු මහජනතාව සමග ඉතාම ළඟින් ගැවසුණු, හැසිරුණු මන්ත්‍රීවරයෙක්, ජනතා නියෝජිතයෙක්. එතුමාගේ ප්‍රධාන වශයෙන්ම තිබුණු යහපත් ගතිගුණ තුළ කිසි විටකත් මම දැක්කේ නැහැ ඔහු කෙනෙක් එක්ක අමනාපයෙන් කටයුතු කරනවා මේ සභාවේ හෝ අපි ඇසුරු කරන අවස්ථාවල්වලදී. ඒ සෑම අවස්ථාවකදීම ඉතාම මිත්‍රශීලීව තමයි ඔහු කටයුතු කළේ. ඒ නිසා රජින් වද්වඩාර මන්ත්‍රීතුමා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී SAR මද්දු බණ්ඩාර මැතිතුමා, හිරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ අභාවය පිළිබඳව මම දැඩි ශෝකය ප්‍රකාශ කරනවා. එතුමා අපි ශ්‍රාවස්තිය කාලයක් ගත කළා. ඒ ගත කරන කාලය තුලත් අපි බොහොම විනෝදයෙන් තමයි සිටියේ. ඒ වකවානුව තුළ මේ රටේ තිබුණු භීෂණයත් සමග බොහෝ ප්‍රශ්න අපිට ඇති වෙලා තිබුණා. ඒ සෑම ප්‍රශ්නයකදීම අපි ඉතාම සහෝදරත්වයෙන් මිත්‍රශීලී ලෙස ඒ ප්‍රශ්නවලට මුහුණ දෙමින් තමයි කටයුතු කළේ. ඒ නිසා රංජිත් බණ්ඩාර මැතිතුමා අපි ඉතාම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරන වගේම බලවත්සේ පවුලේ සියලු දෙනාට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම සිරිසේන කුරේ මැතිතුමා දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිම වශයෙන් අපි දෙපාර්ශවයක සිටියත් එතුමාත් මගේ මිත්‍රයෙක්. එතුමා බොහොම යහපත් ගතිගුණ තිබුණ කෙනෙක්, බොහොම පරිණත දේශපාලකෙක් විදිහට ජ්‍යෙෂ්ඨ දේශපාලකෙන්ට උපදෙස් දෙමින් කටයුතු කරමින් එතුමා එක්සත් ජාතික පක්ෂය තුළ තමාගේ වගකීම් ඉතාම හොඳින් ඉටුකරපු කෙනෙක්. ඒ නිසා එතුමා ගුණ යහපත් පුද්ගලයෙක් විදිහට, පරිණත දේශපාලකෙක් විදිහට, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරපු පුද්ගලයෙක් විදිහට එතුමා පිළිබඳවත්, සිරිසේන කුරේ මැතිතුමා පිළිබඳවත් මම මගේ ගෞරවය ප්‍රකාශ කරමින් කනගාටුව ප්‍රකාශ කරනවා. අපේ උඩුවත්තේ නන්ද ස්වාමීන් වහන්සේ මං හිතන්නේ බොහොම පොඩි කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කෙරුවේ. නමුත් ඊට පෙරත් ඊට පසුවත් උන්වහන්සේ ඇසුරු කරන්න මට ලැබුණා. උන්වහන්සේ ඒ ඇසුරු කළ කාලය තුළ බොහොම මිත්‍රශීලී සුහදතාවයක් තිබුණා. උන්වහන්සේ ශාසනික සේවාව, ජාතික සේවාව, සමාජ සේවාව ඉතාමත් හොඳින් කටයුතු කළ කෙනෙක්. ඒක නිසා මම අවසාන වශයෙන් SCR මද්දු බණ්ඩාර මෙතුමාගේ පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම ගරු බී සිරිසේන කුරේ මෙතුමාගේ පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම පූජ්‍ය උඩවත්තේ නන්දහිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳවත් බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් මගේ කෙටි වචන සල්පේ අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. Chair recognize honorable Vijaydas Rajapakse.
Thank you very much honorable chairman. ගරු සභාපතිතුමනි, අද දිනේදී අපි කෘතගුණ සැලකීමක් වශයෙන් මෙම සභාව මීට කලකට පෙර නියෝජනය කරපු, මේ රටට විශාල සේවාවන් රාශියක් සිදු කරපු මන්ත්‍රීවරු තිදෙනෙකුගේ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්න කටයුතු කරන අවස්ථාව. පූජ්‍ය උඩවත්තේ නන්දහිමි 2004 පැවති මැතිවරණයේදී ඒවකට රටේ තිබුණු දේශපාලන වාතාවරණයත් සමග ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ පාර්ලිමේන්තුවට තේරිපත් වුණා. උන්වහන්සේ දේශපාලන කටයුතුවල නිරතව සිටි භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේ වැඩි වශයෙන් බෞද්ධ අධ්‍යාපනය, දහම් අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය දිනු කරමින් විශාල ශාසනික සේවාවක් සිදු කරමින් සිටි භික්ෂුන් වහන්සේ නමක්. නමුත් එවකට රටේ තිබුණ දේශපාලන වාතාවරණය විසින් සිදු කළ පෙළඹීම නිසා ජාතික හෙළ උරුමයත් එක්ක උන්වහන්සේ ඔබතුමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කරලා මන්ත්‍රීවරයෙක් විදිහට තේරිපත් වුණා. මේ සභාවේදී වුණත් උන්වහන්සේ ඒ භික්ෂුන් වහන්සේකට තිබිය යුතු එනිසි ගෞරවය ආරක්ෂා කර ගනිමින් ඉතාමත්ම සංවරශීලී ලෙස ඉතා වැදගත් අදහස් මේ සභාවට ඉදිරිපත් කරපු භික්ෂුන් වහන්සේ නමක්. ඒකම එදා යුද්ධය පැවති වෙලාවේ ආණ්ඩුවක ස්ථාවරත්වය පිළිබඳව ගැටලු මතුවන වෙලාවේ අපි දැක්කා උන්වහන්සේ සියලු කරුණු පසෙකටලා රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදී දැඩි දේශපාලන ස්ථාවරත්වයක් ගත්තා. ඉතින් අපි උන්වහන්සේගේ මේ ගුණ මේ අවස්ථාවේ සිහිපත් කරමින් උන්වහන්සේට නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම අභාප්‍රාප්තගරු සිරිසේන කුරේ මැතිතුමා, එතුමා ඉතාමත්ම පහළ තැන ඉඳලා, ඒ කියන්නේ නාගරික කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන්, අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරා සෑහෙන කාල සීමාව. විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ එතුමා වෙත විශාල වගකීමක් පැවරලා තිබුණා. නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එතුමා විශේෂ සේවාවන් රැසක් ඉෂ්ට කරා. විශේෂයෙන් අපි දන්නවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ පහත්බිම් ආශ්‍රිතව තිබුණු ප්‍රධාන ගැටලුවක් තමයි මේ ජල ගැලීම්. වැසි කාලයට කොළඹ නගරේ මේ අවට වස්නාහිර පළාතේ විශාල වශයෙන් ජල ගැනීම් සිද්ධ වෙච්ච නිසා ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙලා හිටියා. ඒ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා විශාල ව්‍යාපෘති ගණනාවක් එතුමා ක්‍රියාත්මක කරා. මට මතකයි එතුමා 1991 මාර්තු 1 වෙනිදා කියලා මගේ මතකේ රංජන් විජේරත්න මැතිතුමා ඝාතනය වුණ දවසේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විදිහට ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබුවා. එවක් පටන් එතුමා අමාත්‍ය ධුරයේ මෙන්ම ඒ පක්ෂයේ බරත් කරට අරගෙන ඒ පක්ෂයටත් රටටත් විශාල සේවාවක් සිද්ධ කරා. එතුමා ඒ කාලේ අපි ආශ්‍රය නොකරට මෑත කාලයේදී එතුමා අභාව ප්‍රාප්ත වන්නට කලින් අපි මට නොයෙකුත් අවස්ථාවලදී මුණ ගැහිලා ආශ්‍රය නිශ්චය කරලා තියෙනවා. එතුමා ඉතාමත්ම හොඳ යහපත් ගතිගුණ තිබෙන කල්යාණ මිත්‍රයෙක් විදියට ආශ්‍රය කළ ගෞරවනීය පුජ්‍යලයෙක් විදියට අපි සලකනවා. ඉතින් එතුමාටත් නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභාප්‍රාප්ත ගරු SAR මද්දුම් බණ්ඩාර මහත්මයා ගැන අපි හුඟක් දේවල් අහලා තිබෙනවා. වැලිමඩ ප්‍රදේශයේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවත් එක්ක ඉඳගෙන පහළ මට්ටමේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දක්වාම විශාල සේවාවක් සිදු කරපු ගෞරවනීය මන්ත්‍රීවරයෙක්. ආශ්‍රය නොකරත් එතුමාගේ කටයුතු පිළිබඳව අපි අසා තිබෙනා වගේම අද මේ පාර්ලිමේන්තුවේ එතුමාව ආශ්‍රය කරපු දැන හඳුනගෙන සිටපු ගරු මන්ත්‍රීතුමල්ලා ඇමතිතුමල්ලා කතා කරාට පස්සේ අපිට තවත් එතුමා ගැන තොරතුරු දැනගන්නට ලැබුණා. ඉතින් එතුමා මේ රට ජාතිය වෙනුවෙන් ඒ කරපු සේවාවන් වෙනුවෙන් එතුමාටත් අපි නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරන අතරම ගරු සිරිසේන කුරේ මැතිතුමාගේත් ගරු මද්දුම් බණ්ඩාර මැතිතුමාගේත් පවුලේ සියලු දෙනාට අපගේ ශෝකය මේ අවස්ථාවේ පළ කර සිටිනවා. ඒ වගේම පූජනීය මහා සංඝරත්නයටත් අපි මේ අවස්ථාවේ දැනුම් දෙනවා. ගරු පූජ්‍ය උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේගේ අභාය පිළිබඳව මේ සභාව කනගාටුව ප්‍රකාශ කරපු කාරණය. ඕමි ස්තුතියි.
ස්තුතියි මන්තුමා. ගරු බුද්ධික පතන මන්තුතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පූජ්‍ය උඩවත්තේ නන්ද ස්වාමීන් වහන්සේත්, ඒ වගේම හිටපු අමාත්‍ය සිරිසෙන කුරේ මැතිතුමත්, වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී SAR මද්දුම් බණ්ඩාර මැතිතුමත් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම අද පාර්ලිමේන්තුවේ සිද්ධ වෙනවා. ස්වාමින් වහන්සේගෙන් පටන් ගන්න කැමති ගෞරවයෙන් උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කය, ඔබතුමාගේ පියාණන් නියෝජනය කරපු දිස්ත්‍රික්කය මුල් කරගෙන ආගමික සමාජ සේවා කටයුතු වල දෙන අවස්ථාවේදී උන්වහන්සේ මට මුලින්ම මුණ ගැහෙන්නේ මීට අවුරුදු 30කට විතර කලින් අතීතේ, 1995 අවුරුද්දේ. 1995 අවුරුද්දේ මහනුවර දළදා මාලිගාව මුල් කරගත්ත දහම් පාසලක් පැවැත්වෙන දංශා ධාතු මන්දිරයේ මුල් කරගත්ත දහම් පාසල, ඒ දහම් පාසලේ දහම් පාසල් පුහුණු වැඩසටහනක උපදේශකවරයෙක් විදිහට මම උසස් පෙළ ලියලා ඉන්න වකවානුවේ මම සම්බන්ධ වෙනවා. මොකද මම ලංකාවේ ලාබාලම දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා වෙච්ච නිසා, විදුහල්පතිවරයා වෙච්ච නිසා මට අවස්ථාවක් ලැබෙනවා ඒ දහම් පාසලේ මුල් කරගෙන පවත්වපු පුහුණු වැඩසටහනක දේශනයකට දහම් පාසල් කළමනාකරණය පිළිබඳව. ඒ අවස්ථාවේදී මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකම් ස්වාමින් වහන්සේ විදියට කටයුතු කරන්නේ උඩවත්තේ නන්ද හාමුදුරන් වහන්සේ. එතනින් තමයි මට මුණ ගැහෙන්නේ. දෙවනුව මට උන්වහන්සේ මුණ ගැහෙන්නේ සුවිශේෂී කාරණයක්, ඒ මම අපේ දහම් පාසලට මාතර මහමන්තින්ද පිරිවෙනේ බැතිගමශ්‍රී රත්නපාල දහම් පාසලට අවුරුදු 20ක් පිරුණු එක නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා 1995. එතකොට ඒ අවස්ථාවේදී අපි සංවිධානය කරන සංවාදශීලී හමුවකට උන්වහන්සේ සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධය හදලා දෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ එදා පැවැත්තුණා ඉතා ප්‍රබල ජාතික පුනරුදය වෙනුවෙන් වැඩ කරන සංවිධානය, ජයග්‍රහණ සංවිධානය. එය මෙහෙයුවේ මගේ ඥාතියෙක් වුණු විශේෂඥ වෛද්‍ය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වුණු එල් වීරසිංහ මැතිතුමා. එතකොට එතුමා ඇතුළු මහනුවර ජයග්‍රහණ සංවිධානයේ කණ්ඩායමක් ඒ සංවාදශීලී හමුවට සම්බන්ධ වෙනවා. ඒ අවස්ථාවට සම්බන්ධ වුණු ඒ සංවාදශීලී හමුව, එතකොට මේ දැන් වගේ දැන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම නිසා අපිට බොහෝ දේවල් දන්නවා. ඒ කාලේ මාව කවුරුවත් දන්නේ නැහැ. මම මාතර දිස්ත්‍රික්කයේ උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලේ පටන් ගන්නකම්, වෛද්‍ය පීඨයේ කැලණි විශ්වවිද්‍යාලේ රාගම් වෛද්‍ය පීඨයේ පටන් ගන්නකම් දහම් පාසල කරගෙන හිටපු තවත් එක මනුස්සෙක් මට තිබුණු ලොකුම වාහනේ තමයි පදගෙන යන බයිසිකල්. ඒකෙන් තමයි අපි ඒක කොහොම සංවිධානය කරේ. හැබැයි මේ ජයග්‍රහණ සංවිධානය නියෝජිත පිරිසක් බස් එකක් අරන් මට මතකයි ආවා. එතකොට ඒ සංවාදශීලී හමුවට බිෂොප් කෙනත් ප්‍රනාන්දු බිෂොප්තුමත් සම්බන්ධ වුණා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියගේ පැකේජ් පිළිබඳවත් ඒ වගේම බෞද්ධයන් විවිධ බලවේග විසින් ආගම වෙනස් කිරීම පිළිබඳවත් තමයි සංවාදශීලී හමුව මම සංවිධානය කරන්න හේතුවේ. ඒ සංවාදශීලී හමුවට ආපු පස් දෙනෙක් පස්ස කාලෙක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. ඒක සංවිධානය කරන්න මුල් වුණ මට මතක් වුණේ මේ අද මේ ශෝක ප්‍රකාශ යෝජනාව ගන්නකොට ඒ සංවාදශීලී හමුව මම සංවිධානය කරනකොට මම කලින් කිව්වා වගේ ලවුඩ් ස්පීකර් කට්ටල තිබුණ නැහැ. ඔය ලොකුම වාහනේ බයිසිකලේ ඔක්කොම එහෙම කරලා සංවිධානය කරපු මම සංවිධානය කරා. මගේ අතින් ආරාධනා පත්‍ර ලියලා කාර්ය මණ්ඩල දැන් වගේ තිබුණ නැහැ. දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙක් විදිහට මමයි මගේ ආචාර්ය මණ්ඩලයේ ශිෂ්‍යෝයි. ශිෂ්‍යාව අපි එකතු වෙලා ආරාධනා පත්‍රය අවලා ගෙන්නපු ඒකට ආපු පස් දෙනෙක් පස්සේ කාලෙක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. දැනටත් මේ පාර්ලිමේන්තුවේ දෙන්නෙක් ඉන්නවා. කොමල්පේ සෝවිත ස්වාමින් වහන්සේ, අතුරුලිය රතන ස්වාමින් වහන්සේ, කොළොන්නාවේ සුමංගල ස්වාමින් වහන්සේ, උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේ කියලා හාමුදුරුවන් වහන්සේලා හතර නම පස්සේ කාලෙක පාර්ලිමේන්තුව නියෝජනය කරා. පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඒ සංවාදයට සම්බන්ධනු පස්වෙනියා මම ගිහියෙක් විදියට. ඉතින් එහෙම ගත්තම අද මේ පාර්ලිමේන්තුවේ එදා ඒ සංවාදශීලී හමුවට ආපු පස් දෙනාගෙන් දෙන්නෙක් ඉන්නවා මමත් රතන හාමුදුරුවොත්. උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේ මට දෙවන වරට මුණ ගැහෙන්නේ එදා. ඉන් පස්සේ පාර්ලිමේන්තුවේ මම මාධ්‍යකරුවෙක් විදියට ආපුවාම විදාස්ථාවලදී මුණ ගැහිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ අවස්ථාවේදී උඩවත්තේ නන්ද ස්වාමින් වහන්සේ ජාතික මෙහෙවර වෙනුවෙන් කරපු අපවීමට කැපවීමට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම උන්වහන්සේට නමස්කාර පූර්වක අපේ ගෞරවය උන්වහන්සේට නිර්වාණ සම්ප්‍රාප්තිය ප්‍රාර්ථනා කරන අතරේ විශේෂයෙන් සිරිසේන කුරේ මැතිතුමා පිළිබඳව කතා කරන්නට ඕනේ. ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ අගමැතිකම ලැබෙද්දී අගමැතිකම එපා කියපු කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම ලංකා ඉතිහාසයේ අගමැතිකම එපා කියලා කියපු පළවෙනි කෙනා විදිහට සඳහන් වෙන්නේ 1960 සීපිද සිල්ලා මැතිතුමා. සීපිද සිල්ලා මැතිතුමාට එක පැත්තකින් අගමැතිකම එපා කිව්වා. තවත් කාරණයක්, එතුමාට අගමැතිකම නොදෙන්න සමහර අය කුමන්ත්‍රණය කරා එතුමාගේ කුලය කියන සාධකය මුල් කරගෙන. ඒක තමයි තිත්ත ඇත්ත යථාර්ථය. නැත්තම් සම්ප්‍රදායික කුල කුටුම්බයෙන් ප්‍රථම මිදිලා පළවෙනි අගමැති වෙන්න හිටියේ සීපිද සිල්ලා මැතිතුමා. මේ ගරු සභාව මාත් එක්ක ගියේ. එතකොට ඒකෙන් මිදිලා පළවෙනි අගමැති වුණා. ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඊළඟට ලංකා ඉතිහාසයේ අගමැතිකම ලැබිලත් එපා කියපු දෙන්න හදද්දිත් එපා කියපු දෙවනි කෙනා විදියට සඳහන් වෙන්නේ සිරිසේන කුරේ මැතිතුමා. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2018 කරු ජයසූරිය මැතිතුමාට සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාට අගමැතිකම දෙද්දී එපා කියලා කිව්වා. මේව තමයි ලංකාවේ අගමැතිකම දෙද්දී එපා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේ කාරණය මට සඳහන් කරන්න යෙදුනේ සිරිසේන කුරේ මැතිතුමා මුලින්ම එතුමගේ සොහොයුරා අර මේ නන්දිසේන කුරේ මැතිතුමා සුදුවැල්ල කොට්ටාසේ නාගරික මන්ත්‍රීවරයා විදියට ඉඳිද්දී තමුන්ගේ සහෝදරයාට උදව් කරන්න හදනකොට සිරිසේන කුරේ මැතිතුමාගේ පියා කියනවා දරුවා අයියට උදව් කරයි කියලා වගතුවක් නැහැ. ඊට වඩා අර ප්‍රේමදාස කියන තරුණ නාගරික මන්ත්‍රීවරයාට උදව් කරොත් ප්‍රදේශයටයි ඔබටයි දෙපැත්තටම යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙයි කියලා. අන්න එහෙම තමයි සිරිසේන කුරේ සහ රණසිංහ ප්‍රේමදාස අතර සුසංයෝගය ඇති වෙන්නේ. තමුන්ගේ එකුසුපන් සහෝදරයා නන්දිසේන කුරේ සුදුවැල්ල කොට්ටාසේ නාගරික මන්ත්‍රීවරයා විදියට ඉදිරිපත් වෙද්දී සාන්තපස්තියම කොට්ටාසේට තරඟ කරන රණසිංහ ප්‍රේමදාසට උදව් කරන්න කියලා කියන්නේ සිරිසේන කුරේ මැතිතුමාගේ ආදරණීය පියාණන්. ඒක ප්‍රතිඵලයක් විදියට තමයි ඔහු රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් එක්ක පළවෙනි සුසංයෝගය ඇති වෙන්නේ ප්‍රේමදාසයි මමයි කියන කෘතිය තුළ. ඔහු ඒක පැහැදිලිව කියනවා සහ අපි මුණ ගැහුණු අවස්ථාවලදීත් කියලා තියෙනවා. ඉන් පස්සේ දීර්ඝ කාලයක් ඔහු එක්සත් ජාතිපක්ෂය තුල කටයුතු කරා. ඒ වගේම එක්සත් ජාතිපක්ෂය ඔහුව වරක් කෘත්‍යාධිකාරී මණ්ඩලෙනු සමාජිකත්වෙනු නිරපල හැරියා. නැවතත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔහුත් සම ඔහු පමණක් නෙමෙයි ඔහු මල්ලිකාරච්චි මැතිතුමා මෙහෙම කීප දෙනෙක් නිරපල හැරියා. නැවතත් ආයි ඒ සම්බන්ධය ඇති වෙලා 1977 මහමැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටේ අගමැති වුණා. ඉන්පස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1978 පෙබරවාරි 4 වෙනිදා මේ රටේ පළවෙනි විධායක ජනාධිපති වුණා. පෙබරවාරි 6 වෙනිදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අගමැතිවරයා බවට පත් වුණා. ඔහු අගමැතිවරයා බවට පත් වුණාට පසුව සිරිසෙන කුරේ මැතිතුමාට ලැබෙන පළමු රාජතාන්ත්‍රික මෙහෙවර නැත්තම් පළවෙනි වගකීම තමයි මැලේසියාවේ ශ්‍රී ලංකානු මහ කොමසාරිස්. ඔහු ඉතාම කෙටි කාලයයි ඔහුට මහ කොමසාරිස් ධුරේ කටයුතු කරන්න ලැබුණේ. 1979 පළාත් පාලන මැතිවරණ ආවා. මහනගර සභා, සුළුනගර සභා මැතිවරණ, ඒ කාලේ ප්‍රාදේශ සභා තිබුණේ නැහැ. ගම්කාර්ය සභා මැතිවරණ ආවා. පළවෙනි අවස්ථාවේදීම සිරිසෙන කුරේ මැතිතුමාව මැලේසියාවේ තානාපති මහ කොමසාරිස් ධුරෙන් ශ්‍රී ලංකාවට කැඳවනු ලැබුවා. ඒ කැඳවල ඔහු 79 ඉඳලා අවුරුදු 10ක් 89 වෙනකන් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කරා. 1989 ඔබතුමාගේ පියත් මහනුවර දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වෙලා එනකොට කොළඹ දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වුණේ දිවංගත ලලිත ඇතුළුම්මුදලි මැතිතුමා. සිරිසෙන කුරේ මැතිතුමා තමයි දෙවෙනියා බවට පත් වුණේ. ලලිත ඇතුළුම්මුදලි මැතිතුමාගේ මනාපංකය 1, සිරිසෙන කුරේ මැතිතුමාගේ මනාපංකය 10. එතුමාගේ එදා පුවත්පත් නිවේදනයේ තිබුණේ අවුරුදු 10ක් නගරාධිපතිකම කළා. මෙදා අංක 10න් ඉදිරිපත් වෙන සිරිසෙන කුරේ දිනුවම සිදු කරන වැඩ 10ක්. ඒක තමයි ඔහුගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීමේ තිබුණේ. දැන් වගේ රූපවාහිනියේ දැන්වීම ගියේ නැහැ. ගුවන්විදුලියේ දැන්වීම ගියේ නැහැ. පුවත්පත විතරයි ජනතාව අතරට යන්න තිබුණ ක්‍රමය. මොකද දැවැන්ත අධික භීෂණයක් රටේ ක්‍රියාත්මක වුණු නිසා. ඉතින් ඔහු 89 පෙබරවාරි 16 මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. නිවාස ඉදිකිරීම් ඇමතිවරයා විදියට කටයුතු කළා. 1991 මාර්තු මාසේ දෙවනිදා හරි වැදගත් දවසක්. එකක් ලංකාවේ සිංහල භාෂා දිනේ, ඒ වගේම 1815 මාර්තු 2 තමයි ලංකාව යටත් උනේ. ඒ වගේම කුමරතුංග මුනිදසුන් මැරුණු දවස. ඒ වගේම ඔබතුමා සඳහන් කරා කිලි රාජමහේන්ද්‍රන් මැතිතුමාගේ සිරස ගුවන්විදුලිය පටන් ගත්ත දවස. ඒ වගේම තමයි ජෙනරාල් රංජන් විජේරත්න මහත්තයා මැරුණු දවසත් 1991 මාර්තු 2 තමයි බෝම්බ ප්‍රහාරයෙන් එතුමා ජීවිතක්ෂයට පත් වුණේ. ඉන්පස්සේ තමයි මහලේකම් ධූරය බාරගත්තේ. එතුමා බාර ගන්නකොටම මහලේකම් ධූරය එදා එක්සත් ජාතික පක්ෂය තුල මේ මහලේකම් ධූරය රංජන් විජේරත්න මැතිතුමා බොහොම සමබර කරගෙන හිටපු මහලේකම් ධූරය ප්‍රේමදාස වාදීන් අතරම ගියා කියලා මතයක් ප්‍රේමදාස වාදීන් නොවන පිරිස අතර ඇතුළේ මම අවසන් කරන්න යනවා.
හරබර කතාවක් මන්තිතුමා. තව මිනිත්තු 9 තියෙන්නේ දිවහරේ.
මම විනාඩි 3 හොඳටම ඇත. ඉතින් ඒ නිසා එහෙම මහලේකම් ධූරේ අභියෝගාත්මක මහලේකම් ධූරේ බාර අරගෙන අභියෝගාත්මක යුගයක ඔහු මේ මහලේකම් ධූරයත් ඒ වගේම මේ කටයුතු සියල්ල සිද්ධ කරගෙන ගියා. විශේෂයෙන් ප්‍රේමදාස මැතිතුමාගේ ඝාතනයෙන් පසුව ඔහුට විවිධ චෝදනා එල්ල වුණා. ප්‍රේමදාස මැතිතුමා ඝාතනය වුණු තැන සුද්ධ කරාය අදි බල වතුර පොප්ප දාලා මේ වගේ චෝදනා එල්ල කරා. ඊන් පස්සේ 94 එක්සත් ජාතික පක්ෂයේ පරාජයෙන් පසුව ඔහු මන්ත්‍රීවරයෙක් උඩේ නැහැ. ඔහු ප්‍රේමදාස ගුණසමරුව 94 පවත්තලා මහලේකම් ධූරයෙන් අස්වෙලා ඒ සියල්ල කළා. අවසානයේ ඔහු දේශපාලනයෙන් සමුවරගෙන ඉන්න කොටත් ඔහුට දිගින් දිගටම ප්‍රහාර එල්ලුණා. කොමිෂන් සභා පැන වුණා. විවිධ චෝදනා එල්ල වුණා. වරක් සිරගත වුණා. හැබැයි ඒ සියල්ල එතුමා ඉතාම ශක්තිමත්ව දරා ගනිමින් ඔහු කටයුතු කරා. මං හිතන්නේ එතුමගේ එක චරිතාපදාන කෘතියක තියෙනවා 78 ප්‍රේමදාස මැතිතුමා අගමැති වෙලා සුචරිත ශාලාව විවෘත කරන උත්සවයේදී ඇවිල්ලා ඉන්න සාමාන්‍ය පන්තියේ මිනිස්සුව පෙන්නලා සිරිසේන මේ ඉන්න පොඩි මිනිස්සු අඳන් ඉන්න ඇඳුම් බලන්න, ඒ අයගේ දත්වල තියෙන බුලත් කහට බලන්න, ඒ අයගේ ස්වරූපය බලන්න, මේ අය තමයි සිරිසේන ඔබත් මාත් මේ පුටුවල වාඩි කෙරෙන්නේ. ඒ නිසා දිවි ඇති තාක් මේ මැද කොළඹ මේ මිනිස්සු අමතක කරන්න එපා කියලා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සිරිසෙන කුරේ මැතිතුමාට කිව්වා කියලා කියනවා. ඒක ඇත්ත වෙන්නේ නැති. මොකද රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කිව්වේ මිනිසුන් තරම් මේ මගේ මව් පොළොව මත වටිනා වස්තුවක් වෙනමා දුටුවේ නැත. ඒ වස්තුවම රැක ගන්නට යොදමු හිත සියලුම ඉසුරු ඔවුනගේ දහඩියෙහි ඇත. සිඳුරල දෙසින් නිරතුරු මව් බිම සිඹීමේ මුදුමද පවන සේ දෑරුක වැළඳ ගමි. කඳු මුදුනට නැගී මිටියාවත බලමි. පොදු ජන සැපත මගේ සැපතයි මම සිතමි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ දේශපාලනයේ කුලය ආගම මේ සියල්ල අභිවල දේශපාලන වංකගිරියේ මුදුනටම ගියා. ඒක අභියෝගයක්. යසලාලක තිස්ස රජුන්ගෙන් පස්සේ සුබතරටුපාලය කියන සාමාන්‍ය මිනිස්සු සිංහාසනයේ වාඩි වුණාට පස්සේ ජාතිය ආගම කුලය ගෝත්‍රය පන්තිය පැලැන්තිය බලපු ජනාධිපති පුටුවේ වාඩි වුණු සාමාන්‍ය පන්තියේ මනුස්සයා රණසිංහ ප්‍රේමදාස. එතුමා ජනාධිපති පුටුවේ වාඩි කරන්න දිවාරය නොතකා ඒ වගේම 80-89 ඔබතුමාගේ පියත් එක්ක දින රහිත මරණ වරෙන්තුවක් සාක්කුවේ දාගෙන තමයි 89 දේශපාලනය කරේ. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට අපි කවුරු කවුරුත් ඇවිල්ලා තියෙනවා. හැබැයි 89 පාර්ලිමේන්තු ඡන්දේ 89 පාර්ලිමේන්තු ඡන්දයට කලින් පවත්වපු ජනාධිපතිවරණය කියන්නේ දින රහිත මරණ වරෙන්තු සාක්කුවේ දාගෙන දේශපාලනය කරපු වකවානුව. ඒ නිසා අවසාන වශයෙන් සිරිසේන කුරේමැත්තුමා තමුන්ගේ ජීවිතය පැත්තකින් තියලා එහෙම කටයුතු කරපු පුජ්‍යලෙක්. ඒ කටයුතු කිරීමේ ප්‍රතිඵලයේ විදිහට තමයි මේ ශක්තිය ලැබුණේ. ඒ වගේම මගේ යුතුකමක් එතුමගේ පවුලේ සියලු දෙනාට, එතුමගේ පවුලේ සියලු දෙනාට අපේ ශෝකය, මගේ ශෝකය. ඒ වගේම මම කියන්න ඕන මට පෞද්ගලික කරන මගේ විවාහ ජීවිතයේ මඟුල් කපුව සිරිසෙන කුරේමැත. ඒක පෞද්ගලික කරේ, ඒක අන්තිමට තිබුවේ ඒකයි. ඒ නිසා මම එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරේ අපේ කනගාටුව පුද කරන අතරේ ඔබගම ඔබතුමා සදහන් කරා දිවංගත මහරජා සංවිධානයේ සභාපති ආර් රාජමහේන්ද්‍ර මහත්මයා. එතුමා නිසා තමයි පසු කාලෙක මම සමීපුණේ. මම සිරිසෙන කුරේමැත්තුමා මට කියපු කාරණයකින් මම මගේ කතාව අවසන් කරනවා. ඒ තමයි එතුමා සිරිසෙන කුරේමැත්තුමා මට කිව්වා ප්‍රේමදාස මහත්මයා එතුමට කියපු උපදේශක් මටත් ඒක තරයේ පිළිපදින්න කියලා. කිසිම දවසක උපදේශ බාර ගන්න නැති කෙනෙකුට උපදෙස් දෙන්න යන්න එපා කිව්වා. උපදෙස් වලට අහුම්කන් දෙන්න නැති කෙනෙකුට උපදෙස් දෙන්න යන්න එපා කිව්වා. මම ඒක මගේ ජීවිතේ මම සරණමය කාරණයක් විදිහට සලකනවා. ඒ වගේම මම දැකලත් නැහැ, දන්නේත් නැති උනත් යුතුකමක් විදිහට SAR මද්දුම් බණ්ඩාර මැතිතුමාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් ස්වල්පය සමාප්ත කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. වෙලාව දැන් 12:00. Parliament stand adjourned for half an hour for lunch and we'll resume again at 1:00. Thank you.